මේකයි ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ විද්‍යාව පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යාව ගුරු උපදේශිකා අයි පබාවති වීරවික්‍රම මහත්මිය.
ආයුබෝවන් දරුවනේ, 10 වසර දරුවන්ට විද්‍යාව විෂයට අයිති 14 වෙනි පාඩම, ඒ කියන්නේ මානව ප්‍රජනනය පිළිබඳ තමයි අපි මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ. මෙහිදී ජීවයේ අඛණ්ඩතාවය යටතේ මානව ලිංගික ප්‍රජනනය යටතේ 10 වසර දරුවන්ට වගේම 11 ශ්‍රේණියේ දරුවන්ටත් වැදගත් වෙන ඉතා වැදගත් පාඩමක්. මෙහිදී අපි මූලිකව සලකලා බලන්නේ ඉගෙන ගන්න දේවල් කීපයක් තියෙනවා. ප්‍රජනනය හැඳින්වීම, පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳ, ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග පිළිබඳව සාකච්ඡා කරනවා. අපි බලමු මුලින්ම ප්‍රජනනය යනු කුමක්ද කියලා. සාමාන්‍ය පරම්පරාවකින්, එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ප්‍රජනනය කියලා. මෙම ප්‍රජනනය මගින් ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගන්න උදව් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් බිහි කිරීම සඳහා ප්‍රජනනය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රජනනයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අලිංගික ප්‍රජනනය. ඊළඟ එක තමයි ලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනයේ ඇත්තේ ජීවියෙකු පරිණත ජීවියෙකුගේ ඇති බීජාණු හෝ වර්ධක කොටස් මගින් නව ජීවියෙක් ඇතිවීම සිද්ධ වෙනවා. මෙහිදී මානව ප්‍රජනනය පිළිබඳ තමයි අපි වැඩිදුර මෙතනදී සාකච්ඡා කරන්නේ. මෙහිදී ලිංගික ප්‍රජනන ව්‍යුහ මගින් ඉපදවනු ලබන ජන්මාණු සංයෝජනය වීමෙන් සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය තමයි අපි සාකච්ඡා කරන්නේ. ලිංගික ප්‍රජනන ව්‍යුහවලින් නිපදවන ජන්මාණු මගින් මෙම ක්‍රියාවලියට දායක වෙනවා. මානව ලිංගික ප්‍රජනනයේදී පුරුෂ ප්‍රජනක සෛල හා ස්ත්‍රී ප්‍රජනක සෛල මගින් ඇතිවන ව්‍යුහ මගින් සංයෝජනය වීමෙන් ලිංගික ප්‍රජනනය සිදු වෙනවා. ඒ වගේමයි ශාකවල ගත්තොත් ලිංගික ප්‍රජනන සිදුවීමට පරාගණයේ සිදුවීම අවශ්‍යයි. එම ශාකවල ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවන ජන්මාණු සංයෝජනය වීමෙන් නව බීජයක් ඇති වෙලා නව ශාකයක් ඇති වෙනවා. ඒ පිළිබඳව විනත් පාඩමකදී ඔබට දැනගන්න ලැබේවි. මා මෙතනදී සාකච්ඡා කරනවා මානව ලිංගික ප්‍රජනනය පිළිබඳව වැඩිදුරට. අපි බලමු මානව ලිංගික ප්‍රජනනය සඳහා වැදගත් වන ජන්මාණු ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්ත්‍රී ප්‍රජනක සෛල, ඒ කියන්නේ ඩිම්බ සෛල. ඒ වගේම තමයි පුරුෂ ප්‍රජනක සෛල. ඒ අත්‍යවශ්‍ය අපි කතා කරනවා ශුක්‍රාණු පිළිබඳව. මෙම ඩිම්බ හා ශුක්‍රාණු සංයෝජනය වීමෙන් මානව ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදු වෙනවා. මානවක ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සඳහා බලපාන හෝමෝන වර්ග තියෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන FSH හෝමෝනය, LH හෝමෝනය, ඒ වගේම උෂණ කෝෂවලින් නිපදවන ටෙස්ටොස්ටෙරෝන්, ඩිම්බ කෝෂවලින් නිපදවන ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රජන් වගේ හෝමෝන සම්බන්ධ වෙනවා. මානව ලිංගික ප්‍රජනන පද්ධතිය පරිණත වීමට නම් යම්කිසි කාලයක් දරුවෙක් ඉපදී සෑහෙන කාලයක් යාමෙන් තමයි මානව ලිංගික ප්‍රජනක පද්ධතිය පරිණත වීම සිදුවන්නේ. මේ ආකාරයට දරුවෙක් ඉපදී යෝනිය උදා වීම මගින් මෙම පරිණතභාවයට පත්වීම සිදු වෙනවා. අපි කතා කරොත් ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යෝනිය උදා වීම අපි හඳුන්වනවා යෝනු දාව ලෙස. යෝනු දාව මගින් පිරිමියා ගැහැණු ලෙස පහසෙන් වෙන්කර හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ දැකගත හැකි. මෙම ලක්ෂණ අපි හඳුන්වන්නේ දීතික ලිංගික ලක්ෂණ විදියට. දීතික ලිංගික ලක්ෂණ කියලා කියන්නේ එහෙමනම් යෝනු දාව සමග පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ඇතිවන ලක්ෂණ. එහෙනම් අපි සාකච්ඡා කරලා බලමු ස්ත්‍රී ලිංග නැත්නම් ස්ත්‍රී පද්ධතිය තුල සහ ස්ත්‍රීන් තුල ඇති වෙන දීතික ලිංගික ලක්ෂණ මොනවාද කියලා. මේ සඳහා බලපාන හෝමෝන වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම අපි බලමු අවුරුදු 10ත් 14ත් කාලයේදී දරුවන්ගේ කැහණු දරුවන්ගේ උකුල පළල් වීම කිහිලි ඉකිලි හා ප්‍රජනක අවයව අවට රෝම වැඩි වීම ඒ වගේම ස්තන ග්‍රන්ථි වර්ධනය වීම සිද්ධ වෙනවා. ඊට අමතරව අදස් චර්මය කියන්නේ හමට යටින් මේදය තැම්පත් වෙලා දේහය පෘෂ්ඨමත් වෙනවා. ඒ වගේම අස්ති හා පේශි වර්ධනය වේගවත් වෙලා දේහයේ විශාල වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය වීම එහෙම නැත්නම් ඔසප් චක්‍රය ආරම්භ වීම සිද්ධ වෙන්නේ මේ කාලය තුලදී. ඒ වගේමයි පුරුෂ දීතික ලිංගික ලක්ෂණ ගැන බලමු. ඒ සඳහාත් බලපාන හෝමෝන වර්ග තියෙනවා. උෂණයෙන් නිකුත් වෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මේ සඳහා බලපානවා. වයස අවුරුදු 13ත් 16ක් අතර දරුවන්ගේ මුහුණ, පපුව, කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයව අතර අවට ප්‍රදේශවල රෝම වර්ධනය වීම දැක ගන්න පුළුවන්. ඒ වගේමයි උරහිස් පළල් වීම, සොරාලේ විශාල වී කටහඬ ගැඹුරු වීම, අස්ති හා පේශි වර්ධනය වේගවත් වෙලා දේහයේ විශාල වීම සිද්ධ වෙනවා. ඒ වගේමයි උෂණ කෝෂවල ශුක්‍රාණු නිපද වීම ආරම්භ වෙන්නේ මේ කාලය තුලදී. ඒ වගේම ප්‍රජනක අවයව වර්ධනය වී විශාල වීම සිදු වෙනවා. එහෙන් පසුව අපි බලමු පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳ තවත් ඉගෙන ගත යුතු දේවල් මොනවද කියලා. ප්‍රධාන වශයෙන් පුරුෂ ප්‍රජනක පද්ධතිය යටතේ අපි දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන් පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් ඉටුවන කාර්යයන් පිළිබඳ දැනගත යුතුයි. ප්‍රධාන වශයෙන්ම ශුක්‍රාණු නිපද වීම. ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට සම්ප්‍රේෂණය කිරීම. ඒ වගේම තමයි ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය නිපද වීම. මේ අවස්ථා තුනම පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කාර්යයන් විදිහට දැනගන්න පුළුවන්. ඒවා පිළිබඳ අපි වෙන වෙනම සාකච්ඡා කරමු. මෙහිදී ඔබට අදාළ පෙළ පොත ආශ්‍රිතව හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඒ කියන්නේ පෙළ පොතේ 50 වෙනි පිටුව ආශ්‍රිතව පුරුෂ ප්‍රජනක පද්ධතිය සම්බන්ධ කොටස් ඔබ හඳුනාගත යුතුයි. පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් උෂණ යුගලක් තියෙනවා. ඒ වගේම අපිවසන යුගලක් තියෙනවා. ශුක්‍රනාල යුගලක් තියෙනවා. ඊට අමතරව ශුක්‍ර ආශයිකා යුගලක් තියෙනවා. පුරස්ත ග්‍රන්ථියක් තියෙනවා. කූපර් ග්‍රන්ථි යුගලක් තියෙනවා. මේට අමතරව ශිෂ්ණය ලෙස මාංශ පේශීලින් සකස් වෙච්ච අවයවයක් තියෙනවා. මෙම රූප සටහන අධ්‍යයනය කිරීමෙන් ඔබගේ පෙළ පොතේ 50 වෙනි පිටුවේ 14යි 20 රූපේ අධ්‍යයනය කිරීමෙන් එම කොටස් හඳුනා ගන්න පුළුවන්. එහි කොටස් හඳුනාගෙන නම් කිරීමට පුරුදු විය යුතුයි. ඊළඟට අපි කතා කරමු මෙම අවලින් පිළිගැනෙන ප්‍රධාන කාර්යයන් මොනවද සහ එහි ලක්ෂණ මොනවද කියලා. සාමාන්‍යයෙන් උෂණ යුගලක් තියෙනවා. ඒවා වම් සහ දකුණු විදිහට ඔබට හඳුනා ගන්න පුළුවන්. මේවල ස්වභාවය ලක්ෂණ අපි හඳුනා ගනිමු. උෂණ යුගලයේදී අන්නාකාර හැඩයක් ගන්න කොටසක්. උෂණ කෝෂ නම් සම් ආවරණයක් තුළ තමයි මෙම උෂණ පිහිටලා තියෙන්නේ. මෙහි ප්‍රධාන කාර්ය ශුක්‍රාණු නිපදවන ස්ථානය විදිහට තමයි අපි හඳුන්වන්නේ. උෂණයත් උෂණ අනුඛණ්ඩිකා 250කින් විතර සමන්විත වෙලා තමයි එක් උෂණයක් සකස් වෙලා තියෙන්නේ. ඒවායේ තියෙනවා ශුක්‍රදර නාලිකා නම් සංවලිත නාලිකා 1000ක් පමණ. මේ අතරත ශුක්‍රාණු මාතෘශෛල මගින් තමයි ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ. මෙහිදී ඔබට පෙළ පොතේ සටහන් විදිහට 14යි 21 රූපය අධ්‍යයනය කිරීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි. ඊළඟට අපි බලමු අපිවුෂණ යුගල පිළිබඳව. මෙහිදී අපිවුෂණ යුගල ගැන කතා කරොත් ශුක්‍රාණ තාවකාලිකව ගබඩා කරලා තබා ගන්න ස්ථානය තමයි අපි හඳුන්වන්නේ අපිවුෂණයේ විදිහට. එවැනි යුගලක් තියෙනවා. ශුක්‍රාණ තාවකාලිකව ගබඩා කර ගන්නා වගේම උෂණයක ඇති සියලුම ශුක්‍ර නාලිකා උෂණයෙන් පිටතට පැමිණෙන අපිවුෂණය කියන තනි සංවලිත නාලයට විවෘත වන්නේ මේ කොටස තුලදී. එනම් උෂණයක ඇති සියලුම ශුක්‍ර නාලිකා උෂණයෙන් පිටතට පැමිණ අපිවුෂණය කියන තනි සංවලිත නාලිකාවට විවෘත වෙනවා. රූප සටහන හොඳින් අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳව අවබෝධයක් ඔබ ලබාගත යුතුයි. ඊළඟට අපි කතා කරනවා ශුක්‍ර නාල යුගලක් තියෙනවා. ශුක්‍ර නාල යුගල අපිවුෂණයෙන් සිට ශුක්‍රාණුගෙන එන නාලය තමයි අපි හඳුන්වන්නේ ශුක්‍ර නාලය විදිහට. එහි අනෙක් අන්තය අනෙක් කෙළවර ශුක්‍ර ආසේකාවේ සිට එන නාලයට සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඒ මගින් ශුක්‍ර ගමන් කිරීම සිදු වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරනවා වුෂණ කෝෂ වලට අමතරව තියෙන මෙම පුරුෂ ප්‍රජනක පද්ධතියේ ග්‍රන්ථි කීපයක් තියෙනවා. අපි බලමු මේ ග්‍රන්ථි මොනවද කියලා. ශුක්‍රාශේකා යුගලක් තියෙනවා, පුරස්ත ග්‍රන්ථියක් තියෙනවා, කූපර් ග්‍රන්ථි යුගලක් තියෙනවා. මෙම ග්‍රන්ථි මගින් සුදු පැහැති ශ්‍රාවයක් නිපදවනවා. ඒවා මුත්‍ර මාර්ගයේ වෙත මුදා හරීමක් සිද්ධ වෙනවා. මේ මගින් ශුක්‍රාණු පරිවහණය හා ඒවා පෝෂණය සඳහා යොදා ගන්නවා. මෙම තරලය ඉතාම වැදගත් වෙනවා ශුක්‍රාණු සෛල පරිවහණය කර ගැනීම සඳහා. එහෙනම් ශුක්‍ර තරලය තුල තියෙන ද්‍රව්‍ය තමයි ශුක්‍රාණු සෛල සහ මෙම සුදු පැහැති ශ්‍රාවය. ඊළඟට අපි කතා කරනවා ශිෂ්ණය පිළිබඳව. ශුක්‍රාණු පිට කිරීමටත් මුත්‍ර පිට කිරීමටත් සැකසුණු පොදු පේශිමේ අවයවය තමයි ශිෂ්ණය. ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වන අවයවය. සංසර්ගය සඳහා මෙයට රුධිරය මගින් දෘඪ බවක් ලැබෙනවා. ශිෂ්ණයේ කෙළවර අපි හඳුන්වනවා ශිෂ්ණ මුල්ලය ලෙස. ශිෂ්ණය ආවරණය කරන සම්පටලයක් තියෙනවා. අපි මේ හඳුන්වන්නේ පෙර සම ලෙස. ශිෂ්ණයේ ඔස්සේ මූත්‍රද පිටතට මූත්‍ර මාර්ගයේද පිටතර විවෘත වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය සැලකුව විට පුරුෂයෙකු වැඩි වියට පැමිණීමත් සමග ශුක්‍රාණු ජනනය වීම ආරම්භ වෙනවා. මේ අවුරුදු 13ක් 16ක් අතර කාලයේදී සිදුවීම පටන් ගන්න පුළුවන්. ශුක්‍රදර නාලිකා තුල ඇති ශුක්‍රාණු මාතෘ සෛල මෙලෙස ශුක්‍රාණු බවට පත්වීම තමයි සිදුවෙන්නේ. ශුක්‍රාණු පරිණත වන විට ඒවා ශුක්‍රදර නාලිකාවල මධ්‍යයට තල්ලු වී යවනවා. එම නිපදවන ශුක්‍රාණු අපි උෂණ තුල తాවකාලිකව ගබඩා කරලා තියාගන්නවා. සංසර්ගයේදී ශුක්‍රාණු ශුක්‍රතා නාලය ඔස්සේ පැමිණ මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. ඒ අතරම ශුක්‍ර ආශේකා පුරස්ත ග්‍රන්ථි හා කූපර් ග්‍රන්ථි මගින් නිකුත් කරන ශ්‍රාවයට එකතු වෙනවා. මෙසේ එකතු වෙන ශුක්‍රාණු සෛල සහිත මෙම ශ්‍රාවය අපි හඳුන්වන්නේ ශුක්‍ර තරලය ලෙස. සාමාන්‍යයෙන් මෙම ශුක්‍ර තරලයේ මිලිලීටර් එකක් තුල ශුක්‍රාණු සෛල තියෙනවා මිලියන ගණනක්. මේ පිළිබඳව වැඩිදුර ඔබ කරුණු අවබෝධ කර ගැනීමට නම් මේ සඳහා පෙළ පොතේ ඇති සියලුම සටහන් ඔබ හොඳින් අධ්‍යයනය කළ යුතුය. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරනවා මෙතන සුත්‍රාණු ජනන ක්‍රියාවලිය පිළිබඳව. සුත්‍රාණු ජනන ක්‍රියාවලිය ගැන වැඩිපුර අධ්‍යයනය කළොත් මෙම ක්‍රියාවලිය උෂ්ණත්වයට ඉතාම සංවේදී. ඒ කියන්නේ උෂ්ණත්වයේ අනුව මෙම සුත්‍රාණු උෂ්ණත්වයේ වැඩි වුත් විනාශ වීමට පවා හැකියාව තියෙනවා. සාමාන්‍ය නිරෝගී සුත්‍රාණු සෑදීමට නම් දේහ උෂ්ණත්වයට වඩා උෂණ කෝෂවල උෂ්ණත්වයේ අඩු උෂ්ණත්වයක තිබිය යුතුයි. මේ හේතුව නිසා මෙම උෂණ කෝෂ දේහයෙන් බාහිරව උෂණ කෝෂ තුල සම්වැනි මල්ලක් තුල පිහිටලා තියෙනවා. ඒ නිසා එම උෂ්ණත්වයේ බලපෑම අවම කරලා සකස් වී තිබෙනවා. සාමාන්‍යයෙන් පරිණත ශුක්‍රාණු සචලයි. ඒ කියන්නේ චලනය කළ සෛල විදියට චලනය විය හැකි සෛල විදියට තමයි තියෙන්නේ. ශුක්‍රාණුවක ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඒ කොටස් තමයි හිස, මධ්‍ය කොටස හා වලිගය. මේ වලිගයෙන් කෙරෙන්නේ ශුක්‍රාණු තරලය තුල පිහිනා යාමට අවස්ථාවක් උදා කරගන්නවා. මෙහිදී මෙම වලිගය ඊටාම ප්‍රයෝජනවත් වෙනවා සුක්‍ර තරලය තුල හොඳින් පිහිනා යාමට. ඊළඟට අපිට තියෙන පාඩම් කොටස තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. නමුත් මම මේ කොටසට එය අදාළ කරගන්නේ නැහැ. ඔබට එය ඉදිරි පාඩමකදී වැදගත් වෙන කොටස මම කතා කරනවා. නැවත මම සාකච්ඡා කරනවා මෙම පාඩමේ අවසන් කොටස් විදිහට තියෙන ඔබලට වැඩගත් වෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කතා කරොත් සාමාන්‍ය ලිංගික ස්‍රාව මගින් ලිංගික අවයවවල තැවරීම නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි රෝග අපි හඳුන්වනවා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කියලා. රෝගියෙකුගේ රුධිරය නිරෝගී අයෙකුගේ ශරීරගත වීමෙන් මෙම රෝග තත්ත තවත් අයෙකුට ආසාදනය වෙන්නත් පුළුවන්. මෙවැනි රෝගවල තියෙන රෝග ලක්ෂණ බොහෝ විට ලිංගික අවයවවලට හානි පමුණනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග 20ක් පමණ දැනට හොයාගෙන තියෙනවා. ඒ අතරින් ලෝකයේ සුලභවම දකින්න පුළුවන් රෝග කීපයක් පිළිබඳ අපි සාකච්ඡා කරමු. මේ රෝග අතර ගොනෝරියා අපි කතා කරන තවක් නමක් ඒට තියෙනවා සුදු බින්දුම. මෙම රෝගයේ බෝවීම සඳහා බැක්ටීරියාවක් තමයි බලපාන්නේ. බැක්ටීරියාවක් මගින් ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව ස්‍රාව පිටවීම නිසා එහි රෝග ලක්ෂණ කතා කරොත් ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව ස්‍රාව පිට වෙනවා, අධික දැවිල්ල ඇති වෙනවා, මූත්‍රා අඩස්සිය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. නමුත් නිසි ප්‍රතිකාර නොකිරීමෙන් එම අවස්ථාවේදී අන්ධවීම, කොරවීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට කතා කරනවා සිපිලිස් රෝගය ගැන. ඒට උපදංශය කියත් අපි කතා කරනවා. ට්‍රිපොනෝමා පෙඩියුලම් සිපිලිස් රෝගයේදී ඒ උපදංශය ලෙස හඳුන්වනවා. මේ රෝගය බෝවන්නේ බැක්ටීරියාවක් මගින්. රෝග කාරකය දේහය තුළට ඇතුළු වෙලා මාස 3කට පසු ලිංගේන්ද්‍රියේ වේදනාවක් ඇති වෙලා වේදනා රහිත බිබිලි ඇතිවීමක් සිද්ධ වෙනවා. මේවා ඉබේම සුව වෙලා යනවා. නැවත මාස 6කට පමණ පසු උණහා උගුරේ වේදනාව ඇති වෙන්න පුළුවන්. පසුව ඉබේම සුව වෙලා යනවා. මුල්වදියේදී රෝගය හඳුනාගෙන නිසි ඖෂධීය ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කරගන්න පුළුවන්. රෝග කාරකයට අවුරුදු කීපයක් රුධිරයේ අක්‍රීය ලෙස ජීවත් වෙන්න පුළුවන්. එම කාලය තුල රුධිරයේ ඔස්සේ ශරීරයේ අනෙකුත් අවයවවලටද රෝගය ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. ඊළඟ රෝගය තමයි හර්පිස්. මේ වෛරසයක් මගින් බෝවන රෝගයක්. ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව අධික වේදනාකාරී බිබිලි ඇතිවීම මෙම රෝගයේ ලක්ෂණයක් විදියට සැලකන්න පුළුවන්. ස්නායු පද්ධතිය අඩපණ කිරීම සිද්ධ කරනවා. එසේම ස්නායු පද්ධතිය තුල නිදන්ගත වෙලා මෙම රෝගය පැතිරීම සිද්ධ වෙනවා. නැවත නැවත මේවා මතුවෙන්න පුළුවන්. මාරාන්තික නොවුවත් ස්ථිර ප්‍රතිකාර නැහැ. වෛරස් සඳහා ස්ථිර ප්‍රතිකාර නැහැ. ඊළඟ රෝගය තමයි AIDS. Acquired Immunodeficiency Syndrome. ඒ කියන්නේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මගින් තමයි මෙම රෝගය බෝ කරන්නේ. දේහගත වී වසර 2ක් සහ වසර 15ක් අතර මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ වගේම මාරාන්තික වෙන්න පුළුවන්. සුව කළ නොහැකි. වෛරස් රෝගයක් නිසා සුව කිරීම අපහසුයි. වාහකයින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ඒ කියන්නේ ලිංගික ස්‍රාව හෝ රුධිරය මගින් මෙම වෛරසය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් තියෙන හැකියාව වැඩි. මේ ආකාරයට ඔබ මේ වෙනකොට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග පිළිබඳව යම් අත්දැකීමක් මේ දැනුමක් ලබා ගන්න ඇති සිතනවා. මේ සඳහා පෙළ පොත හොඳින් පරිශීලනය කිරීමෙන් ඔබට ඒ පිළිබඳව වැඩි කරුණු අවබෝධ කරගත හැකියි. අදට මේ සඳහා පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව මේ වෙනකොට ඔබ යම්කිසි අවබෝධයක් ගන්න ඇතැයි සිතනවා. නැවත තවත් පාඩමකින් අප ඔබ හමු වෙමු. ආයුබෝවන්.